ගරු පියුම් අනුප පැස්කල් මතතුමා, ඔබතුමාට මේ අඩි 8ක කාලයක්
තිබෙනවා. උලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා ඉතාමත් දුෂ්කර අභියෝගාත්මක මොහොතක ඉදිරිපත් කරන අයවැයක් මේක. අයවැය තුළ අපි හඳුනගන්න අවශ්‍ය වෙනවා නව ප්‍රවේශයක්. මෙතෙක් කල් සුභසාධනය මත, පරිභෝජන සුභසාධනය මත පදනම් වුණු, ණයවලින් ණය ගෙවන, දීර්ඝ කාලයක් තිස්සේ සකස් වුණු මේ ක්‍රමය ඉවත දාලා අලුත් මාර්ගයක් තුලින් දියුණු රටක් සකස් කර ගැනීමේ පදනම තමයි මේ අර්බුදය තුලින් අපි හඳුනාගත යුත්තේ. අපි අයවැය කිව්වහම අපේ තියෙනවා ආදායම් පැත්ත, ඒ වගේම වියදම් පැත්ත. ආදායම් පැත්ත ගත්තොත් අපිට ඍජු බදු සහ වක්‍ර බදුත්, ඒ වගේම බදු නොවන ආදායම් කියන එකත් කොටස් තුනකට ප්‍රධාන වශයෙන් වෙන් කරොත්, බදු ආදායම කියන එක ඍජු බදු ආදායම කියන එක ප්‍රමාණවත් නැහැ කියන එක මේ වෙනකොට මුළු දේශපාලන පක්ෂ, සියලුම දේශපාලන පක්ෂ හඳුනගෙන තියෙනවා. එම නැත්තම් ටැක්ස් බේස් එකේ, මන් නැත්තම් බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය නීතිච්ච ශේෂ්ත්‍රය තුළ, වෛද්‍ය ශේෂ්ත්‍රය තුළ, අධ්‍යාපන ශේෂ්ත්‍රය තුළ ඒ බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය මත ටැක්ස් බේස් එක කියන එක පුළුල් කිරීම අත්‍යවශ්‍යයි. ඒක මේ අයවැය තුලින් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අයවැය ගෙවන්න ඕන අය විවිධ හේතුන් මත නිලධාරීන් සමග විවිධ සම්බන්ධතා ඇති කරමින්, කූටෝපායන් ඇති කරගනිමින්, දේශපාලනයක් සහ නිලධාරීන්ගේ යම් යම් මැදිහත් වීම මත අපිට අහිමි වෙලා තියෙනවා විශාල බදු ප්‍රමාණයක්. විශේෂයෙන්ම බදු දෙපාර්තමේන්තුවට, ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක අකාර්යක්ෂමතාවය නිසා අපේ බදු විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙන එක නිසා ඒ පැත්ත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා සියලු දෙනාටම ටැක්ස් ෆයිල් එකක්, සීරෝ ටැක්ස් එකක් තිබුණත්, ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් ගෙවුවේ නැති වුණත් ටැක්ස් ෆයිල් එකක් ආරම්භ කරන්න ඕනේ කියන එක මේකෙන් යෝජනා කරලා තියෙනවා අයවැයෙන්. මෙතනදි වැදගත් වෙන්නේ අලුතෙන් සියලු දෙනාටම ෆයිල් එකක් ඕපන් කරනවා වගේ විශේෂයෙන්ම බදු ගෙවිය යුතු බදු සීමා තුල ඉන්න සියලු දෙනාම මේ බදු ගෙවීම සඳහා යොමු කරගත්තොත්, අපි ගෙවිය යුතු බදු ප්‍රමාණය සම්පූර්ණයෙන් ගෙවුවොත්, අපි ගත්තොත් සහල් නිෂ්පාදකයෝ, තව විවිධ නිෂ්පාදන ශේෂ්ත්‍රවල ඉන්න අය, සිගරට් ශේෂ්ත්‍රවල ඉන්න විවිධ ශේෂ්ත්‍රවල සම්පූර්ණ බදු ප්‍රමාණය ගෙවන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව අනාවරණය වෙනවා මේ බදු ගොනු පරීක්ෂා කරලා බැලුවහම. ඒක නිසා ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේ $500 බිලියන දින ආදායම් 2000 දක්වා වුණත් අපිට වර්ධනය කරගන්න පුළුවන් නිසියාකාරව බදු සැලැස්ම, බදු ජාලය, බදු දැල් අපි සකස් කරොත්. ඒ පිළිබඳව මේ අයවැයෙන් කියලා තියෙන ප්‍රමාණය පුළුල් විදිහට මුළු පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. දේශපාලනය ගැන කාලාන්තරයක් තිස්සේ කතා කරන, ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරමින් මේ පාර්ලිමේන්තුව තුළ කාලය ගත කරන වෙනුවට මේ රටේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත්. ඊගාවට අපේ රටේ තියෙනවා ව්‍යවස්ථාපිත මණ්ඩල 400 ගණනක්. සමහර ව්‍යවස්ථාපිත මණ්ඩල හදලා තියෙන්නේ එක් එක් දේශපාලනඥයන්ගේ හෙංචයියන්ව තනතුරු වලට පත් කරන්න කාලා සමහර කාලවල. ඒක නිසා මේ 400 ගණනින් අපි දන්නවා අපිට ලබා දීලා තියෙන, අපි තෝරගෙන තියෙනවා 52ක් විවිධ ශේෂ්ත්‍ර තුල කෙලිම බිස්නස් කරන, ව්‍යාපාර කරන භාණ්ඩයක් නිෂ්පාද, විදුලි බලය, ජලය, එහෙම නැත්නම් ඉන්ෂුරන්ස්, එහෙම නැත්නම් විවිධ එයාලයින්, එහෙම නැත්නම් වගා කෙලිම නිෂ්පාදනයක් කරන ආයතන තෝරගෙන, ඒ ආයතන වලින් විශාල ප්‍රමාණයක් තියෙනවා ලාභදායක දුවන ඒවත්, ඒ වගේම අති විශාල පාඩුවක්. එයා ලංකා ගත්තොත් අති විශාල පාඩුවක්, පෙට්‍රෝලියම් ගත්තොත් අති විශාල පාඩුවක්, ඒ වගේ විශාල ආයතන සංඛ්‍යාවක් තියෙනවා. පාඩු ලබමින් හිඟන්නගේ බද්දෙනුත් අහිංසක ගුරුවරයාගේ බද්දෙනුත් අහිංසක කම්කරුවගේ බද්දෙනුත් දුවන ආයතන තියෙනවා. දැන් මේ අවස්ථාවේදී කිව්වා චම්පික රණවක මැතිතුමත් ඒ වගේම අපේ විමල් විරංශ මැතිතුමත් කිව්වා අපි මේ ආයතන ලාභදායකව පවත්වා ගන්න ගිහිලා තියෙනවායි කියලා. අපේ කාලය තුල වැදගත් වෙන්නේ අපේ කාලය තුල ලාභදායක පාත්තකන යනවාද කියන එක නෙමෙයි. අපි හිටියත් නැතත්, අපි අමතිකමෙන් ගියත් නැතත්, ඊට පස්සෙත් මේක ලාභදායක ආතන විදියට පාත්තකන යامي විහිවක් හදුවද නැද්ද කියන එක තමයි අමතිවරයාගෙන් වැදගත්ම කාර්යභාර විදියට මම දකින්නේ. පුද්ගලයෙක් මත පදනම් නොවුණු ව්‍යුහාත්මක වෙනසක් කරලා ඒ ව්‍යුහාත්මක වෙනස තුල දීර්ඝකාලීනව රටට ලාභය ගේන, රජයට ලාභය ගේන ආයතනක් බවට මේ සියලුම ආයතන පත් කළ යුතුයි. අපි ගත්තොත් මධ්‍යම පරිසර අධිකාරිය ගත්තත් ඒවා ප්‍රයිවටයිස් කරන්නත් බෑ, ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කරන්නත් බෑ. නමුත් උපරිම කාර්යක්ෂමතාවය තුලින් බදු නොවන ආදායම් වෙන ආයතන, ලැබ් එකෙන් ආදායම් වෙනවා, බලපත්‍ර වලින් ආදායම් වෙනවා, වෙනත් වෙනත් විවිධාකාරයේ ආදායම් වෙනවා. අපි GSMB එක ගත්තත් විවිධ ආදායම් වෙන ආදායම් ලැබෙන ආයතන උපරිම කාර්යක්ෂමතාවයට ගෙනල්ලා
රජයට විනාඩි දෙකයි තවත් වෙන්නේ
ආදායම් ලබන තත්ත්වයක් පත් කළ යුතුයි. ඒ වගේම අපි කාලය නොමැති නිසා අපිට කියන්න තියෙන තවදී තමයි ආයවැය තුල සියලුම දෙනාට විශේෂයෙන්ම පවුල් 60,000කට 10,000 බැගින් මාස ගණනාවක් ගෙවීමට යෝජනා කරලා තිනවා. ඒකයි තමත් වැදගත්. නමුත් ඒ පවුල් තෝරා ගැනීම ක්‍රියාවලිය හරියට සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් නුසුදුස්සන්ට ලැබෙනවා සුදුස්සව තියෙද්දි, දුෂ්කරතාවය තියෙද්දි. ඒක නිසා ඒක තෝරාගත් යුතු. ඒ වගේම තමයි මේ පසුගිය කාලය තුල අපි කතා කරා සියලුම රජයේ ඉඩම් වගා කරනවා, වගා කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛන නිකුත් කරනවායි කියලා. ඉඩම් ඇමතිතුමා ඒ වගේම නිකුත් කරා. ප්‍රාදේශීය ලේකම්තුමාලට බලය දුන්නා. නමුත් ඒක පිළිබඳ පසුවිපරමක් කරන්නේ නැහැ. ප්‍රාදේශීය සංවර්ධන කමිටු නොමැති නිසා පසුවිපරමක් කරන්නේ නැහැ කියපු විදිහට ඉඩම් වගා කරන්නේ නැහැ. මේ දුර්භික්ෂයට ආහාර හිඟයට, ආහාරවල මිල උද්ධමනයට ඉතාමත් හොඳ විසඳුමක් තමයි සියලුම ඉඩම් වගා කරන එක. නමුත් මේ රජයෙන්, ඉඩම් අමාත්‍යාංශයෙන්, ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛන ගියට ඒක රට තුල ක්‍රියාත්මක නොවන නිසා ඒ පිළිබඳව විශේෂ මේ ගැන හොයා බලන්න ඒ අදාළ අමාත්‍යාංශවල විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම තමයි අපි දන්නවා කෘෂිකාර්මික සියලුම කෘෂිකර්මාන්තයෙන් බදු ඉවත් කරා, සියලුම බදු ඉවත් කරා. ඒ වගේම IT ශේෂ්ත්‍රය තුළින් ඉවත් කරා. ඒ වගේම විසිතුරු මාළු කර්මාන්තය තුළින් ඉවත් කරා. ඒක අපිට අපනයනය සඳහා, ඩොලර් සඳහා ඉතාමත් වැදගත්. ඒ වගේම කුසගින්නට විසඳුමක් විදිහට කෘෂිකර්මාන්තයේ සියලුම බදු ඉවත් කිරීම වැදගත්. ඒක නිසා විනාඩියයි. ඒක නිසා මේ අයවැය තුළින් අපි නව ජවයක් සහිත, නව පදනමක් සහිත අලුත් විදිහට හිතලා අපේ කැපකිරීම රට යොදලා සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා අලුත් ගමනක් ගිහිලා මේ අර්බුදෙන් අපි ගොඩේමු. වෙන්නේ විනාශ වෙන්නේ නැතුව එකට එක්කලා සියලු දෙනාම සියලුම දේශපාලන එකට එක්කලා ජයග්‍රහණය කරා යමු කියන එක මම ඉල්ලා සිටින්නේ. නිහඬ වෙනවා. සුදී
ගරු මන්ත්‍රීතුමා, ගරු සුරේෂ් වැඩිවල් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තිබෙනවා.
සුදී
ඕඩර් ප්ලීස්. ගරු හර්ෂණ සුගුණ රාජකාරු මන්ත්‍රීතුමා මුලා සිටින්න.
கருத்துக்குரிய சபையை நடத்தி கொண்டிருக்கின்ற உறுப்பினர் அவர்களே, இன்று இந்த நாடு முகம் கொடுத்துக் கொண்டிருக்கின்ற பல சவால்களுக்கு மத்தியிலே என்னுடைய தொப்புள்கொடி உறவுகள் மலைய மக்கள் சார்பாக சில பதிவுகளை இங்கு இடுவதற்கு எனக்கு சந்தர்ப்பம் கொடுத்து வைக்க நன்றி தெரிவித்துக் கொள்கின்றேன். 2022 திருத்தப்பட்ட வரவு செலவு திட்டம் நேற்று அதிபர் ஜனாதிபதி அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. இந்த வரவு செலவு திட்டத்தை இன்னைக்கு நாடு பல சவால்களுக்கு முகம் கொடுத்துக் கொண்டிருக்கின்ற சூழ்நிலையிலே, பொருளாதார அரசியல் முக்கிய பிரச்சனைக்கு முகம் கொடுத்துக்கின்ற சூழ்நிலையிலே, இந்த நாட்டிற்கு அந்நிய செலாவணியை 200 வருட காலமாக பெற்றுக் கொடுத்த மலைய மக்களுடைய பிரதி என்ற வகையிலே, நேற்று வரவு செலவு திட்டத்திலே மலைய மக்களுடைய நிவாரணம் சம்பந்தமாக சில விடயங்களை இங்கு கூறி வைக்க விரும்புகின்றேன். கௌரவ ஜனாதிபதி அவர்களே, கௌரவ பிரதமந்திரி அவர்களே, இந்த நாட்டில் இருக்கின்ற அமைச்சர்களே, இந்த நாட்டிற்கு எந்தவிதமான தொல்லையும் கொடுக்காமல் 200 வருடம் நாடு சுதந்திரம் அடைந்து கிட்டத்தட்ட 75 வருடம். ஆனால் இந்த நாட்டுக்கு அந்நிய செலாவணியை தொலசை பெற்றுக் கொடுத்த மக்கள் ஒரு இனம் மலைய மக்கள் 200 வருடம். ஆனால் அவர்களுடைய காணி உரிமை வீட்டு உரிமை இன்னும் கேள்விக்குறியாக இருக்கின்றது. 200 வருட காலமாக இந்த நாட்டுடைய பொருளாதாரத்தை கட்டி எழுப்பிய மலைய மக்களை மறந்து எவராக செயல்பட்டார்கள் ஆனால் அது இந்த நாட்டிற்குரிய சாபக்கேடு. ஆகவே இன்னும் 1000 ரூபாய்க்கு நாங்கள் போராட்டம் நடத்தி இன்று வாழ்க்கை செலவு 3660 ரூபாய் என பேராதனிய பல்கலைக்கழகம் அங்கு நிரூபித்திருக்கின்றது. ஒரு சாதாரண குடும்பத்துடைய வாழ்க்கை செலவு 3660 ரூபாய் ஒரு நாளைக்கு. நாங்கள் 3250 ரூபாய் கேட்டு நேற்று தொழில் அமைச்சர் தொழில் ஆணையரிடம் தொழில் செயலாளரிடம் நாங்கள் சம்பள நிர்ணய சபை அழைத்து உடனடியாக ஒரு நாள் சம்பளம் 3250 ஆக்குமாறு கேட்டுக்கொள்கின்றோம். இதற்கு அரசியல்வாதிகள் வக்காலத்து வாங்குபவர்கள் தரகர்கள் யாரும் இருந்தால் இந்த நிலைமைக்கு வாழ முடிவான தெரிவிக்க வேண்டும். பெருந்தோட்ட கம்பெனிகளிடம் எங்கள் மக்களுடைய வாழ்க்கையை அடகு வைத்து விடாதீர்கள். நாங்கள் இந்த நாட்டு பிரஜை ஜனாதிபதி பாராளுமன்றம் மாகாண சபை என அனைவருக்கும் வாக்களிக்கும் ஒரு சமூகம். ஆகவே இந்த நாட்டு பிரஜை என்ற வகையிலே பெருந்தோட்ட 22 கம்பெனிகளுக்கு எம் மக்களை அடகு வைக்காமல் இந்த நாட்டிலே எடுக்கின்ற அனைத்து தேசிய முடிவுகளும் அந்த மக்களையும் சென்றடைய வேண்டும் என்பதை நான் இன்று ஆணித்தரமாக இந்த பாராளுமன்றத்தை கூறி வைக்க விரும்புகின்றேன். விசேஷமாக கர்ப்பிணிகளுக்கு 2500 ரூபாய், சமூர்த்திக்கு 7500 ரூபாய், பால் உற்பத்திக்கு 200 மில்லியன் ரூபாய் எல்லாம் நேற்று வரவு செலவுத்தை கூறப்பட்டது. நாங்கள் வரவேற்கின்றோம். நல்ல விடயங்களை ஜனாதிபதி அவர்களால் முன்வைக்கப்பட்ட நல்ல விடயங்களை மலைய மக்கள் சார்பாக நாங்கள் வரவேற்கின்றோம். ஆனால் இந்த நடவடிக்கையை நடைமுறை சாத்தியப்படக்கூடிய மலையகத்தில் எந்த தோட்டத்தில் இருக்கின்ற தொழிலாளி சரி கிடைக்கலாம். மலையத்தில் பிறந்தோடத்தில் இருக்கின்ற கர்ப்பிணி தாய்மார்களுக்கு, சமிருதி பெறுவோர்களுக்கு, ஏனையவர்களுக்கு இந்த நிவாரணம் முறையாக கிடைப்பதில்லை. இதற்கு இந்த பாராளுமன்றம் பிரதம மந்திரிக்கு வருகின்ற இந்த அமைச்சரே ஒரு சுற்று நிருபம் அனுப்ப வேண்டும். மலையகத்தில் இருக்கின்ற மாவட்ட செயலாளருக்கு, பிரதேச செயலாளருக்கு இந்த சமிருதி நிவாரணம், கர்ப்பிணிக்குரிய நிவாரணம், ஏனைய அரசாங்க நிவாரணங்கள் கிட்டத்தட்ட 5-6 அரசாங்க உத்தியோக கிராம பிரிவுக்கு செயற்படுகின்றார்கள். ஆனால் இந்த வரப்பிரசாதங்கள் எதுவுமே எம் மக்களை சென்றடைவதில்லை. காரணம் என்ன? என்ன காழ்ப்புணர்ச்சி? பிரதேச செயலாளர்கள், மாவட்ட செயலாளர்கள், சமிருதி உத்தியோகஸ்தர்கள், கிராம சபை உத்தியோகத்தர்கள் அனைவரும் பொறுப்பு நடந்து கொள்ள வேண்டும். அல்லது மலையத்தில் சேவை செய்பவர்கள் அனைத்து அனைவரும் பாராளுமன்றத்தில் அழைத்து இந்த அமைச்சர் ஒரு முடிவெடுக்க வேண்டும், ஒரு பொறிமுறையை அறிமுகப்படுத்த வேண்டும். பகல் நேரங்களில் தோட்ட தொழிலாளர்கள் வேலைக்கு சென்று விடுவார்கள், மாலைக்கு தான் வருவார். மாலை வரும்போது கிராம காரியாலயம் மூடி அங்கு மருத்துவ வைத்தியசாலை மூடப்பட்டிருக்கின்றன. ஆகவே இதற்கு ஒரு விசேட பொறிமுறையை உருவாக்கக்கூடிய செயற்பாடுகளை இந்த பாராளுமன்றம் உருவாக்கப்பட வேண்டும் என ஜனாதிபதியிடம் பிரதமரிடம் நான் கேட்டுக் கொள்கின்றேன். அதேபோன்று எங்களுடைய விவசாய மக்கள், மரக்கறி விவசாயம் செய்பவர்கள், ஏனைய விவசாயத்துறையை செய்பவர்கள் முகம் கொடுக்கின்ற பிரச்சனைகளுக்கு இந்த நாட்டில் தேசிய ரீதியில் எடுக்கக்கூடிய தீர்மானங்கள் அவர்கள் சென்றடைய வேண்டும். காணிகளை, அரசாங்க காணிகளை, அதாவது விவசாயம் செய்யாத காணிகளை பொருட்படுத்தி அங்கு வேலையாற்றிய இளைஞர்களுக்கு பிரித்துக் கொடுப்பதாக நேற்று ஜனாதிபதி கூறினார். வரவேற்கின்றோம், வாழ்த்துகின்றோம். ஆனால் அந்தந்த பிரதேசத்தில் வாழ்கின்ற இளைஞர் யுவதிகளுக்கு அதனை பிரித்துக் கொடுக்க வேண்டும். மலையக இளைஞர் யுவதிகள் 200 வருட காலமாக நாங்கள் முகம் கொடுத்த பிரச்சனை பார்த்தீர்கள். ஆனால் இந்த சபையில் இருக்கின்ற உறுப்பினர்களே, 1970 வன் செயல், 83 வன் செயல், 89 வயசு வன் செயல், யுத்தம், அனைத்து பிரச்சனையும் முகங்கொடுத்த மலையக மக்கள் இந்த நாட்டை நேசித்தவர்கள், இந்த நாட்டை நேசித்தவர்கள். இந்த வடகிழக்கில் ஆயுதமேந்தும் போது மலையக மக்கள் ஆயுதமேந்தவில்லை. ஜேவிபியினர் மக்கள் விடுதலை முன்னணி ஆயுதமேந்தும் போது மலைய மக்கள் ஆயுதமேந்தவில்லை. இந்த நாட்டை நேசித்து இரவு பகலாக வேலை செய்து அந்நிய செலவணியை டொலசை பெற்றுக் கொடுத்த மக்கள் இன்று நிராகரிக்கப்பட்டிருக்கிறார்கள். அது ஏன்? ஆகவே அவர்களுக்கு உரிமைகளை கொடுக்க வேண்டும். அவருக்கு இன்று கடந்த ஒரு தினத்திலே கல்வி பொறுத்த உயர்தரத்திலே மலையகத்திலே சிறந்த பெருமைகளை பெற்றுக்கின்றார்கள். There are 100 students selected for the university. They sacrifice. விசேடமாக ஆசிரியர்கள், அதிபர்கள் தியாக மனப்பான்மையோடு செயற்பட்டு ஆளணி பற்றாக்குறை, வள பற்றாக்குறை அனைத்தும் இருந்தும் கூட சிறந்த பெருமைகளை மலையக மக்கள் பெற்றுக்
கொண்டிருக்கிறார்கள்.
அவர்களுக்கு வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றேன், எங்களுடைய கௌரவத்தை தெரிவித்துக் கொள்கின்றேன். எங்களுடைய மலைய மக்கள் கல்வியிலே உயர்ந்து காணப்படுகின்றார்கள், சிறந்த பெருமைகளை பெற்றிருக்கின்றார்கள். ஆகவே அவர்களுடைய உரிமைகள் பெற்றுக் கொடுக்க வேண்டும். விசேடமாக அவர் உறுப்பினர்களே, தொழிற்சங்க உரிமைகள், நேற்றைய தினம்
பல்கலைக்கழக மாணவர்களுடைய தொழிற்சங்க போராட்டம் முழுமையாக பாதுகாப்பு படையினால் மட்டுப்படுத்தப்பட்டது. அவர்களுடைய ஊடக சந்திப்பின் போது அங்கு இடைவெளி ஏற்படுத்தப்பட்டது. ஒரு தொழிற்சங்க தலைவர் என்ற வகையிலே வன்மையாக நான் அதை கண்டிக்கின்றேன். ஒரு ஜனநாயக நாடு என்ற வகையிலே இந்த தொழிற்சங்க உரிமை அவர்களுக்கு வழங்க வேண்டும், தொழிற்சங்க போராட்டம் செய்ய வேண்டும். ஆனால் அரசாங்க சொத்துக்களை சேதமடை செய்வதற்கல்ல, அவர்கள் உரிமைகளுக்காக ஜனநாயக ரீதியை அந்த தொழிற்சங்க உரிமையை நாங்கள் இந்த நாடு வழங்க வேண்டும். நான் தெளிவாக நேற்று நடந்த சம்பவத்தை நான் வன்மையாக நான் கண்டிக்கின்றேன். ஆகவே கௌரவ உறுப்பினர்களே, இந்த அரசாங்கம் இந்த வரவு செலவு திட்டம் இந்த அமைச்சர்களுக்கு தீர்மானங்களை பொறிமுறை விசேட பொறிமுறை மூலமாக மலைய மக்களுக்கு வழங்க வேண்டும், காணி உரிமை வழங்க வேண்டும். காடாக இருக்கின்ற 9,000 ஹெக்டேர் காணிகளை மலையக இளைஞர்களுக்கு வழங்கினார்கள். ஆனால் இங்கு இருக்கின்ற உணவு பிரச்சனை, உணவு பற்றாக்குறை வராது, சொற்க பூமியாக மலைய மக்கள் மாற்றுவார்கள். அதற்குரிய நடவடிக்கை ஜனாதிபதி பிரதமர் இந்த அரசாங்கம் ஏற்படுத்த வேண்டும் என கேட்டுக்கொண்டு சந்தர்ப்பத்திற்கு நன்றி கூறி விடவேண்டும். நன்றி, வணக்கம்.
மீலாங்கட்ட ரத்னசேகர மந்த்ரிமா, ஒவ்வொருமாட்ட வினாடி நமேக காலத்தில்
ගරු මුලාසන ආරුඩ මන්ත්‍රීතුමනි, 2022 අතුරු අයවැය ආශ්‍රිත විවාදයේදී මේ ගරු සභාව මම අමතන්නේ සුවිශේෂී තත්වයක සිටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආපු මා ඇතුළු මන්ත්‍රීවරු 13 දෙනෙක් අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණතුළම සිටිමින් මේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන තීන්දුවක් ප්‍රකාශයට පත් කරලා මම සිදු කරන පළවෙනි කතාව. 2018 අවුරුද්දේ පළාත් පාලන මැතිවරණයේදීත්, ඉන් පසුව පැවති ජනාධිපති මැතිවරණයේදීත්, ඊට පසුව පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීත් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් බිහි කරන්න ඇප වුණා, කැප වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනවර්මක් අපට ලැබුණා. පාර්ලිමේන්තුවේ 3/2 බලයක් අපට ලැබුණා. ඒත් එක්කම වෘත්තියෙන් දේශපාලනඥයෙකු නොවුණු, වෘත්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වුණු මට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒහා සම්බන්ධ සියලු නායකයින්ට මගේ කෘතවේදීත්වය පළ කරනවා. වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාවගේ 142,000කට ආසන්න ප්‍රමාණයක් මට ඡන්දය දීලා මම පාර්ලිමේන්තුවේ ඇයි එව්වේ ඇයි කියන එක ගැන මට යලි යලිත් සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. 142,000ක් ඡන්දය දීලා මාව පාර්ලිමේන්තුවට එව්ව අරමුණ, ඒ ජනතාවගේ අරමුණ අපට මේ දක්වා ඉටු කරන්න බැරි වෙලා තියෙනවා. මම අවංකව පිළිගන්නවා කොවිඩ් ව්‍යසනය හමුවේ අපි දැවැන්ත කාර්යභාරයක් ඉටු කරලා ජනතාවට අභයදානය දෙන්න සැලකිය යුතු දායකත්වයක් දුන්නා. නමුත් ඉන් මෙහාට ආවහම අපට ජනතාව බලාපොරොත්තු වුණු බොහෝ දෑ ඉටු කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. 1977 පසු බිහි වූ සෑම රජයක්ම ගෙනගිය වැරදි ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික ක්‍රියාමාර්ග හා තීරණයන් හමුවේ අද වෙනකොට අපි ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයටත්, ඒ හා සැබදී සමාජ අර්බුදයකටත් මුහුණ දීලා තියෙනවා. අපි අසාර්ථක වුණා පමණක් නෙවෙයි, වත්මන් ආණ්ඩුව හමුවේ 69 ලක්ෂයක ජනවරම යම් ආකාරයකට පාවා දුන්නා කියන හැඟීමක් මා තුළ තියෙනවා. විශේෂයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරුක පත්කිරීමේදීත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කිරීමේදීත් අපි පෙනී සිටියේ 69 ලක්ෂයක ජනවරම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැතිවරයෙක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහායි. නමුත් ඒ අපි දරපු ප්‍රයත්නය අසාර්ථක වෙද්දී අපි විශ්වාස කරනවා 69 ලක්ෂයේ ජනවරමට යම් අපහාසයක් කළා, යම් උපහාසයක් කළා, යම් අසාධාරණයක් කළා කියලා. නිසා අපි අද පසුගිය මැතිවරණ සියලුම දේක මේ අපේ වත්මන් අද කතා කරන අයවැය ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමා විශේෂයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ජනනායකයෙක් හැටියට එතුමාට පාර්ලිමේන්තුවේ ලැබුණේ එක ආසනයයි, ඒත් ජාතික ලැයිස්තුවෙන්. අපි දිගින් දිගටම කිව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි නායකයෙක් පත් කරමු කියලා. නමුත් අපේම පොදුජන පෙරමුණේ ඇතැම් නායකින්ගේ අදහස වුණේ වත්මන් ජනාධිපතිතුමා හැර වෙනත් කිසි කෙනෙක් මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එන්න හැකියාවක් නැති බව. අපිම 2015 ජනාධිපතිවරණයේදීත්, ඉන් පස්සේ 19 පැවති ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් අපේ ප්‍රධාන චූදිතයා වුණේ වත්මන් ජනාධිපතිතුමා. මහබැංකු බැඳුම් කර සිද්ධියට අපි ප්‍රධාන චෝදනාව එල්ල කළේ වත්මන් ජනාධිපතිතුමාට. பாஸ்கு பிரகாரை வழக்குவாக பெருவீம சம்பந்தம் அபிச்சோதனாக்களே வத்மன் ஜனாதிபதித்துமாட்ட அதிக பதுபரக்கின் ஜனதா பீடாவ பத்கலா மே பதுபர ஜனதாவோட தராகன்னு பேக்கில சோதனாக்களே அப்பி வத்மன் ஜனாதிபதித்துமாட்ட ஏ சியல்லட்ட வத்தேகாகிங் ஸ்வைரீத்த பெந்தும் கரஹரஹா அதிக பொலியகட்ட இத்தாமத் அவாசிதாயக மார்கவலிங் டொல பில்லியன டொலா ஹமாராக் பில்லியன தொலஹமாரக் அவுருது ஹத்தரஹமாரக் அத்துலத்த நயட்ட அரகின ஸ்ரீலங்காவ நய உகுல கஹிரவெலா அதத்தீன ஆர்த்திக அர்புதேட்ட தெவந்தம சூதித்தே பாவட பத்கலித் அப்பி வத்மன் ஜனாதிபதித்துமாமாய் எனிசா மகே ஹரத சாட்சி இடதென்னி நே கரு சபாபதி துமணி மே மேக அப்பி நிவரதி கியன் எனிசா அப்பே அப்பி கரப்பு சோதனா அதுரத் வழங்குய் எனிசா மங் அதுரத் விசுவாச கரணவா மே ஆர்த்திக அர்புதே பிரதான வக உத்தரகரு வத்மன் ஜனாதிபதித்துமா அதுலு பெறப்பவதி ஆண்டு எனிசா மம மே சோதனாவ அப்பி கலா நங் அப்பட ஆபசட ஹிதஹதாகன பே மே தமா ஹொந்த நாயகே கில கியன் ஏனிசாய் அப்பி ஸ்ரீலங்கா பொதுஜன பெருமுனேம நாயகேக் பத்கர கண்டு உற்சாகலே எனிசா அப்பி விசுவாச கரணவா மினமே பாவாதீமனிசாத் 69 லட்சம் ஜனவரமட்ட எம் அசாதாரண அக்கர்பு நிசாத் இவகம மே தேவந்த ஆர்த்திக அர்புதே ஹமுவே மே அர்புதேன் கொடகன் சாதனீய உ செலஸ்மக் மே தக்வாத் இதிரிபத் நொக்கல நிசாத் இவகே மே ஆய வேலேக்கனேனுத் மங்கிதானே ஜனாதிபத்தும் அக்கிவா போஹோ மந்திரி வருண்ட மே அர்புதே திக பலல கம்புர தேரினேக்கியல ஹபே மட கியன்ன தேன்னே மம் விஸ்வாச கரணவா மே ஆர்த்திக அர்புதே திக பலல கம்புர வத்மன் ஜனாதிபத்துமாவா தாம தேரும் அரண்ணேக்கியல இன்சா அப்பி இன்னே கினு கொடக எனிசா அப்பி மே கம்புர தேரும் அரண் தீன்னே இன்சா கம்புர தேரும் அரண் இதிரிபத் கருப்பு அயவயக் நம் மே அயவே எசே வென்னே நேக்கின விஸ்வாசே மட தீனம் இதேக்கம கரு சபாபதித்துமணி ஏ ஈயே இதிரிபத் கல அயவேய பெலு பெல்மட யந்தான பிரமாணயக் தீனோ ஜனதாவ அதிசயின் பீடாவட பத்தல இன்னே கபினி மவுரன் ருபியல் 2500ක් දෙන්න யோஜனாவක් தீனோ இதாம ஹொந்தை எவகேம சமுர்தி சஹனாதாரே வெடி கரன்ன யோஜனாவක් தீனோ இதாம ஹொந்தை சனிக்கவ சஹனா வாஷே 60ක් பவுல் 60ක් 1000කට ஹபை யுனிசெஃப் ஆயத்தனே கியனோ அதி விசால பிரதிசதයක් 10ෙන් 7ක් அது ஹரி வேல் துண கண்ட பெறுவ இன்னே கெசே உவத் பவுல் 60ක් 1000කට சஹன சலசன்ன ஹரி யோஜனாவක් ගෙනලා තිනේක හොඳයි ගොවින්ගේ ණය කපා දාන්න යෝජනාවක් ගෙනලා තිනේක හොඳයි හැබැයි නමුත් මේ මේ අය වැලෙකන හරා ඒ වගේ සහන ටිකක් පේන්න තිබුණත් දෙවෙන්ත අර්බුදයක් තියෙනවා මොකද්ද හේතුව අද මේ වෙනකොට අයවැයහිගේ රුපියල් බිලියන 2333ක් දර මෙච්චර අයවැයහිගයක් මේකට සාධාරණ හේතු තියෙන්න පුළුවන් හැබැයි මේ අයවැයහිගේ කියන්නේ රජය ආදායමට වඩා වැඩියෙන් වියදම් කරනවා ආදායමට වඩා වැඩියෙන් වියදම් කරනවා කියන්නේ ඉල්ලුම වැඩි වෙනවා කියන ආනයන බාණ්ඩවලට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා ඒ හරහා අපි දැනට මුණ දීලා ඉන්න තියෙන විදේශ විනිමය අර්බුදය තවදුරටත් එහාට යනවා ඒ වගේම මේ අයවැය කතාවෙදිම කියනවා මේ අයවැයහිගේ පියව ගන්න රජයට බිලියන 3844ක් ණය ගන්න වෙනවා මේ බිලියන 3844ක් ණය ගත්තාම ගරු සභාපතිතුමනි මේ වෙනකොට ශ්‍රී ලංකාව අපේ රටේ තියෙන පොලි අනුපාතය හැමුවේ බොහෝ ආයෝජකෝ තමන්ගේ මුදල් සියල්ලම පාහේ බැංකු පද්ධතිය තැන්පත් කරලා ඉවරයි මොකද මේ වෙනකොට 125 26 30 දක්වා වූ පොලි අනුපාතයන් යටතේ තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා එනිසා මේ ණය රජයේ ගන්න මැදිහත්වෙද්දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරනවා ඒවා මූල්‍ය ආයතන ගන්න ගියාම අලුතෙන් තැන්පතු එකතු වෙන්නේ නැත්නම් මේ භාණ්ඩාගාර බිල්පත් වූ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටමයි ආපහු එකෙන් අපි ආයෙත් මුදල් මුද්‍රණය කරන්න සිද්ධ වෙනවා එනිසා අතිවිශාල මුදල් කන්දරාවක් මුද්‍රණය කිරීමේ පදනමක් මේ අයවැය ලේඛනය තුල තියෙනවා ඒ නිසා ඒ හරහත් දැනට ජනතාවට දරන්න බැරුව තියෙන 70%ක ආසන්න මට්ටමට ගිය උද්ධමනය ආණ්ඩහා සේවාවල මිල ගණන් ඉහළ යාම මේ හරහා තවදුරටත් වැඩිවීමේ හැකියාවක් තියෙනවා ගරු සභාපතිතුමනි මේක ජනතාවට දරා ගන්න බැරි වෙයි. ඒ අතරේ අපි කිව්වා 2019 ආණ්ඩු වෙනකොට එවකට තිබ්බ බදු ප්‍රතිශතයන් අඩු කිරීම වැරදි කියන එක මමත් කිව්වා. මම අදත් පිළිගන්නවා අපේ ආණ්ඩුවේ
කොටාබේ රාජපක්ෂ විනාඩිය
ඇවිල්ලා මේ බදු අඩු කරපු කාරද. හැබැයි ඒ බදු අඩු කරපු එක වැරදි වුණාට 8ක් තිබ්බ එකතු කළාගේ මත බද්ද අද 15%ක් කරලා ඒ 187.5% කින් වැඩි කරපුවාම මේකත් භාණ්ඩ මිලට එකතු වෙනවා එදා ආර්ථිකයේ වැටලා නැතුව තියෙද්දි මේ බද්ද පැනෙවුවට කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි අද ආර්ථිකයේ වැටලා තියෙද්දි මේ බද්ද පනවපුවාම ගරු සභාපතිතුමනි මං හිතන්නේ ජනතාවට දරා ගන්න බැරි ජීවන පරක් වෙයි ඒ වගේම මේ අයවැලේකනේ කිසි තැනක නැහැ IMF වැඩසටහන හදිස්සියවත් වැරදුනොත් මේ රට
ගිනි ගන්න මට්ටමට පත්වෙනවා. මේකට දෙවැනි විකල්පයක්, මේකට ප්ලෑන් B නැතන් දෙවැනි සැලස්මක් අපට අවශ්‍යයි. අල්ප මාත්‍රිකින් ගියක් නෑ. ජනාධිපතිතුමා කිව්ව අපට කෙටිකාලින තියෙන එකම වැඩසටහන IMF වැඩසටහන විතරයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් යෝජනා ගොඩක් තියෙනවා. ඔබතුමා මගේ කාලය අවසන් කියලා කියනවා. ඒ නිසා මට මේ කතාව කරන්න නවත්තන්න සිද්ධ වෙනවා. කෙසේ වුවත් මං අවසාන වශයෙන් කියන්න කැමති, මේ අයවැලේකනේ හරහා මේකේ යම් යම් යෝජනා ප්‍රමාණයක් තිබ්බත් එකක් තමයි මේ අයවැය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි අයවැයක්. ඒ වගේම මේ අයවැය ක්‍රියාත්මක කළත් මේ ජනතාව මේ පීඩාවේ මුදවන්න මේ අයවැය ලේකනේ සමත් වෙන්නේ නැහැ. ඒ නිසා ආර්ථික විශේෂඥතාවයක් තියෙන, දැනුමක් අවබෝධයක් තියෙන සියලු දෙනා ඒක රාශී කරගෙන ඉදිරියේදී එන ගිනි කන්දක් පුපුරන්නා කිට්ටුව මේ ආර්ථිකයට එන හානිය සම්බන්ධයෙන් ඇගෙයීමක් කරලා විග්‍රහයක් කරලා විශ්ලේෂණයක් කරලා අපි ඇත්ත ඇති සැටියෙන් දැකලා ආර්ථිකය පිළිබඳ යම් තීන්දු තීරණ ප්‍රතිපත්ති ගමු. ඒ සඳහා සියලු දෙනා දායක විය යුතුයි කියන අදහස යෝජනා කරමින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
මිලන්ට කාවින්ද ජයවර්ධන මන්තුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් කියලා.
Thank you honorable chairman. I would like to bring to your notice honorable chairman a statement which I have seen very recently on helping Sri Lanka by the Chinese ambassador's article, which he have spoken about the sovereignty, independence and the territorial integrity of Sri Lanka, and where he have mentioned about the vessel which came to Sri Lankan Hambantota port, which is a surveillance and a research vessel which have concerned the regional security. And even though the government of Sri Lanka requested the Chinese government and the ambassador to delay the arrival of this vessel, yet the vessel came on time or a little later. The question is that if the Chinese government or the China, if they are helping us, are they going to reschedule our loans? At the same time, we have obtained over 10% of our debt from China. So according to the Chinese ambassador, that if they are trying to help Sri Lanka, the most concerning fact is that if they are ready to reschedule our loans and respect the integrity and the independence and sovereignty of our country. Garu Sabhapathumani, me vartamana janadhipathumage athuru ayavaya gana katha karanokota apita pahedili wena karanayak thamai වර්තමාන ජනාධිපතිතුමාත් මේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමේදී අර්බුදය, එහෙම නැත්නම් මේ රජය මේ අර්බුදය තේරුම් අරගෙන නැහැ. අපි දන්නවා මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙන්නේ. මේ ආර්ථික අර්බුදයට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය අපි හොයාගන්නට අවශ්‍යයි. එහෙමනම් අපි අපනයන ශේෂ්‍ය, ආයෝජනය, සංචාරක ශේෂ්‍ය, ඒ වගේම ගොවිතැන නගා සිටුවීමට අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මේදී අපි අහනවා මේ අතුරු අයවැයත් එක්ක මොනවද මේ පිළිබඳව යොමු කරලා තියෙන අවධානය කියන එක අපි මේ අවස්ථාවේ මතක් කර දෙන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ වන විට ඔබ දන්නවා රටේ දැවැන්ත ලාම්පු තෙල් හිඟයක් තියෙනවා. විශේෂයෙන්ම මගේ ආසනේ, මීගමු ආසනේ ධීවර ජනතාව දැවැන්ත අර්බුදයක සිටිනවා. මාස 4කට ආසන්න කාල සීමාවක්, ඒ අයට ධීවර කර්මාන්තයේ නියැලෙන්න විදියක් නැහැ. මොකද ලාම්පු තෙල් හිඟියත් එක්ක එවැනි තත්ත්වයක් තිබියදී කඩිමුඩියේ මේ ආණ්ඩුව රුපියල් 250කින් ලාම්පු තෙල් මිල වැඩි කරමු. ඒ විතරක් නෙමෙයි, එන්ජින් වලට දාන 2T මිල රුපියල් 2200ක් බවට පත් කරලා තියෙනවා. එතකොට මේ ධීවරයෝ, අහිංසක ධීවරයෝ, ධීවර කර්මාන්තයේ යන්න බැරුව තමන්ගේ ආදායම උපය ගන්න බැරුව හිටපු අවස්ථාවක කබලෙන් ලිපට දාලා තියෙනවා මේ ආණ්ඩුව. මේ ධීවරයන්ගේ ඉල්ලීම මොකද්ද? මේ අය ධීවරයන් ඉල්ලීම තමයි ලීටරයක් ලාම්පු තෙල් ලීටරයක් රුපියල් 100ක් වැනි ප්‍රමාණයක් බවට පත් කරා. ඒ වගේම 2T ඔයිල් ප්‍රමාණය මිල රුපියල් 1000ක් බවට පත් කරා. ඒ වගේම ධීවර කර්මාන්තයේ නියැලෙන්න බැරුව මාස 4ක් ගෙදර හිටපු ධීවරයන්ට මාසයකට අවම වාසියෙන් රුපියල් 50000ක වන්දියක් ලබා දෙන්න කියන කාරණේ. ඒ වගේම මීගමුව කොට්ටාසෙට, එහෙම නැත්නම් ආසෙන් ලැබිලා තියෙන ලාම්පු තෙල් ඇතුළු ෂෙඩ් ප්‍රමාණය මදි, ඒ ප්‍රමාණය වැඩි කරලා දෙන්න කියන ඉල්ලීම යාය කරනවා. ඔබතුමත් අපේ ආසනයට ආවා, ඔබතුමත් දැක්කා ගරු සභාපතිතුමනි මේ ඇති වෙලා තියෙන අර්බුදය.
මේ දීවරයෝ අද බඩගින්නේ මහපාරේ දිගින් දිගටම උද්ඝෝෂණය කරනවා. හැබැයි ආණ්ඩුවට විකල්පයක් නැහැ, සැලැස්මක් නැහැ, සැලසුමක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ, උත්තරයක් නැහැ ගරු සභාපතිතුමනි. ඒත් එක්ක මීගමු ආසනයේ අනිත් ප්‍රශ්නේ තමයි සංචාරක ශේෂය. නැවත වතාව මේ රටට ඩොලර් ගේන ශේෂයක්. අද හෝටල් ශේෂයේ ඉන්න ඒ අය හෝටල් සංවර්ධනය කරන්න, වැඩි දියුණු කරන්න ගත්ත ලෝන් වලට මොනටෝරියම් ගහලා ගහලා මේ අයට ණය පොලිය ගෙවා ගන්න බැරුව අන්ත අසරණ දුකී දුප්පත් බවට පත් වෙමින් පවතිනවා. තව ටික දවසකින් මේ හෝටල් ටික විකුණන්න වෙන තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඒ වගේම ප්‍රවාහන ශේෂයට සංචාරක ශේෂය අවශ්‍ය කරන තෙල් ටික ලබා දෙන්න ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. එහෙමනම් මේ රටේ ප්‍රධාන ඩොලර් ගේන දීවර කර්මාන්තය බිලියන 28කට ආසන්න ප්‍රමාණයක් ගේනවා. ඒ වගේම මිලියන 2කට ආසන්න පවුල් ජීවත් වෙන සංචාරක ශේෂයෙන් නැවත වතාවට ලංකා ඩොලර් එන ශේෂයක් මේ දෙකටම සැලැස්මක් නැහැ මේ ආණ්ඩුවට. ඒ වගේම කරු සභාපතිතුමනි, මම දැක්කා මේ ළඟදී සමාජ මාධ්‍යයේ අපේ පෝට්ටුවේ මහලේකම්තුමත් ඒ කණ්ඩායමත් එකතු වෙලා සාකච්ඡාවක් කරනවා වගේ පින්තූරයක්. ඒකේ පිටිපස්සෙන් තියෙනවා අපිට වැරදුණු තැන් කියලා. ඒකේ ඉස්සරහාම තියෙන්නේ පළවෙනි එක තමයි පොහොර අර්බුදය. දැන් මේ පොහොර අර්බුදය ගොඩ නැගුවේ එවකට තිබුණු මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම එකතු වෙලා කරපු සභාපතිතුමනි. මේ රටේ ගොවියාව මහපාරට ඇදලා දැම්මා. අපි ඒ අවස්ථාවේදී කිව්වා කාබනික පොහොර ගෙනාවට ප්‍රශ්නයක් නේ. හැබැයි එක පාට තහනම් කරන්න එපා මේ රසායනික පොහොර කියලා. ඒතොර වගේ වගක් නැතුව මේ ආණ්ඩුව අත්නෝමතික තීන්දුව తీරන ගත්ත නිසා ගොවියා මහපාරට පැහැලා උද්ඝෝෂණ කරලා පොම්බේව පුච්චලා මහින්දානන්ද මහත්තයාගේම පොම්බේව පිච්චුවා. ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාගේත් පොම්බේව පිච්චුවා. මේ ඔක්කොම සමච්චලයකට ගත්තා. අරගෙන මොනවද කිව්වේ? මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා නෑ අපි කාබනික පොහොර දෙන්නේ නෑ. අපි දෙන්නේ කාබනික පොහොර පමණයි. අපි රසායනික පොහොර දෙන්නේ නෑ කියලා මේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතුවේ නෑ. මේ රටේ ආර්ථිකය ගැන හිතුවේ නෑ. තමන්ගේ ගත්ත තීන්දුව වෙනස් කරන්නේ නැතුව ගරු සභාපතිතුමනි ඒ තුලින් අද මොකද වෙලා තියෙන්නේ? අද ලංකාවට ඩොලර් නැතිව තිබුණා පොහොර ගේන්න. නමුත් ලංකාවෙ ඉතුරු වෙලා තියෙන ඩොලර් ටික අරගෙන මොකද කරන්නේ? හාල් ගේනවා පිටරටින්. දැන් ගොවියත් අනාතයි, ඒ වගේම බත් කන මිනිස්සුත් අනාතයි ගරු සභාපතිතුමනි. ඒ වගේම රටේ උද්ධමනය 70%ක් වැඩි වුණා. රටේ දරුවන්ගේ මන්දපෝෂණය වැඩි වුණා. 70%කට ආසන්න මිනිස්සු මේ රටේ එක වේලයි නැත්නම් දෙවේලයි කන්නේ. එතකොට කල්පනා කරලා බලන්න ලෝකයේ ගත්තාම පස්වෙනි තැනට ඇවිල්ලා තියෙනවා ළමා මන්දපෝෂණය. රටවල් වලින් පස්වෙනි තැනට ලංකාව ඇවිල්ලා තියෙනවා. කලාපේ රටවල් වලින් ගත්තාම කර සභාපතිතුමනි දෙවෙනි තැනට මන්දපෝෂණය, ළමා මන්දපෝෂණය ඇවිල්ලා තියෙනවා. මතක තියාගන්න අපි කොච්චර හොඳට කෑවත් අපිට ඉන්න ලොකුම සම්පත තමයි අපේ දරුවෝ. එහෙමනම් මේ රටේ අහිංසක අම්මලාගේ දරුවෝ අද බඩගින්නේ මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියන්නේ මේ රටේ අහිංසක දරුවෝ ගරු සභාපතිතුමනි බඩගින්නේ ඉන්නේ. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා මේ බඩගින්නේ ඉන්න තරුණ තරුණයන් මහපාරට බැහැලා අපිට කන්න දෙන්න, අපිට ජීවත් වීමේ අයිතිය දෙන්න කියලා ඉල්ලනකොට මේ ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කරනවා. මතක තියාගන්න අපි අනුමත කරන්නේ නැහැ බස් ගිනි තියපු ඒවා, ගෙවල් ගිනි තියපු ඒවා. හැබැයි මේ රටේ හැම පුද්ගලයාම කළු කොඩියක් දාලා සිංහ කොඩිය අතර අරගෙන උද්ඝෝෂණය කරේ, වැඩ වර්ජන කරේ, අරගල කරේ මේ රටේ ජීවත් වෙන්න බැරි උද්ධමනය නිසා. ඒ නිසා තමයි පාරට බැස්සේ. ඒ පාරට බැහැපු මිනිස්සුම මර්ධනය කරන්න හදනවා නම් ඒක හරි අසාධාරණයි ගරු සභාපතිතුමනි. මේ මිනිස්සු පාරට බැස්සේ ගරු සභාපතිතුමනි සිස්ටම් චේන්ජ් එකට. හැබැයි මේ ආණ්ඩුව බලයට අවිලා සිස්ටම් චේන්ජ් කරන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් කරන්න ඉල්ලපු මිනිස්සුන් වාද හිරේ දානවා, මර්ධනය කරනවා. මේක නෙමෙයි යන්න ඕන මාවත කියලා අපි නැවතවතාව මේ ආණ්ඩුවට ප්‍රකාශ කර සිටිනවා ගරු සභාපතිතුමනි.
බොහොම ස්තුතියි. මේ ළඟට තාරක බාලසූරිය මන්තුමා, ඔබතුමා විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු මූලාසදාරු මන්ත්‍රීතුමනි, මට අධිකර ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු මේ අයවැය පිළිබඳව මගේ අදහස් ඉදිරිපත් කරන්න විනාඩි 8 කාලයක් වෙන් කරපු එක පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපේ කවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා පැවසු මේ සිස්ටම් චේන්ජ් එක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ අයවැය තිබෙනවා. ඒක පොඩ්ඩක් හොඳට බැලුවොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් අපි තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා ඒ දීව්‍රයන්ගේ තිබෙන අපහසුතා එතුමාගේ ඒ නියෝජනය කරන ප්‍රදේශයේ ඒ අපහසුතා එතුමා ඉදිරිපත් කරා. අපි දේශපාලනය හැටියට කොයි වෙලෙත්තර හදවතට එකගව අපේ ජනතාව අහන්න කැමති දේ අපි කොයි වෙලෙත් කතා කරනවා. හැබැයි අද මේ තත්ත්වයට වැටලා තිබෙන්නේ මොකද කියලා බැලුවොත් එහෙම මම දන්නේ එක එකනා එක එක කාරණා කිව්වා. අපේ විමල් වීරවංශ ඇමතිතුමා කිව්වා ගිය කාලයේ ගත්ත බිලියන 12.5ක් ගත්ත ඒ ණය පිළිබඳව. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ ආණ්ඩු කාලයේදී ගත්ත හරියට ගත්ත නැති තීන්දුව ගැන කිව්වා. හැබැයි මොනවත් ඒ වුණත් දැන් ඒ තත්ත්වයට වැටලා ඉවරයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ජනාධිපතිතුමාගේ අලුත් ජනාධිපතිතුමාගේ මේ අයවැය බැලුවොත් එහෙම මේ ඇත්ත වශයෙන්ම මේකට අපි සතුරු වෙන්න පුළුවන් අයවැයක්. ඒ කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි යම්කිසි විදිහකට මේ අපහසු කාලයක වුවත් අර දරිද්‍රතාවයෙන් පෙළෙන දුප්පත්ම කට්ටියට යම්කිසි සහනයක් දෙන්න ඒ මෙතන මේ මේ අයවැයෙන් ඒ උත්සාහයක් තිබෙනවා. ඒ මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් මම දකින්නේ මේ අවුරුදු ගාණක් අපි හරි ආර්ථික කළමනාකරණයක් කරන්නේ නැතුව මේ තිබෙන දීර්ඝකාලීන ප්‍රශ්න වලට යම්කිසි විසඳුමක් දෙන්නත් ඒ අඩිතාලමක් මේ අයවැයෙන් අපිට දකින්නවා. ඒ වගේම මම හිතන්නේ යම්කිසි විදියකට ඒ අපේ තිබෙන රාජ්‍ය ව්‍යුහය ඒ විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වෙනස් කරන්නත් මේ අයවැයෙන් ඒ උත්සාහයක් දකින්නවා. ගරු මූලස්ථානවල මන්ත්‍රීතුමනි අපි ලංකා ඉතිහාසයේ ආර්ථික දියා බැලුවොත් එහෙම අපි පිළිගන්න ඕන කාරණාවක්. ඒ වගේම මේ අරගලයෙන් අපි යම්කිසි පණිවිඩයක් අපි ලබා ගත්තා නම් මම හිතන්නේ අපි සියලු දෙනාම තේරුම් ගත්තා අපි දීර්ඝ කාලයක් අපිට ඒ අපේ ඒ තරමට වඩා අපි ජීවත් වෙච්ච ජන කොට්ටාසයක් අපි මේක යම්සි මට්ටමකට වෙනස් කරන්න ඕනේ. අපි රුපියල් 40ට අපි විදුලිය අරගෙන ඉන්පස්සේ අපි රුපියල් 14 එක විකුණනවා නම් එහෙම නැත්නම් ඒ පෙට්‍රල් ලීටරයකින් අපි යම්සි අලාභයක් තියාගෙන ඒක පාරිභෝගිකයාට දෙනවා නම් අපි මේක දිගටම කරන්න බෑ. අපි ගත්තොත් එහෙම හැම ආණ්ඩුවක්ම මෙච්චර කාලයක් කරේ මොකද්ද ඒ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕනේ කියලා විශේෂයෙන් මේ රාජ්‍ය සේවයට එක එක්කෙනාව එක්කව කරා. බිලියන අද මිලියන 1.6ක් 1.7ක් වගේ ප්‍රමාණයක් අද රාජ්‍ය සේවයට එක්කව වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රතිසංස්කරණ අපිට මේ කරන්න දැන් ඒ කාලය ඇවිදින් තිබෙන්නේ. අද ගත්තොත් එහෙම 1980න් පස්සේ මම හිතන්නේ රජයේ ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට දිහා බැලුවොත් එහෙම මේක 1980 ඉඳන්ම අඩු වෙගෙන තිබෙනවා. සමහර වෙලාවට එක්සත් ජාතික සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියන්නේ පෙන්වන්න කැමති මේක මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ වුණේ කියලා. නමුත් අපි දීර්ඝ කාලයක් ඉඳන් මේ ප්‍රශ්න ඇවිදින් තිබෙනවා. ඒ වගේම මෙම අයවැයේදී තවත් කාරණාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි මේ contributory pension එකක් දෙන්න කියලා. මම හිතන්නේ මේකත් බොහොම හොඳයි. දැන් අපි මන් දන්නවා මෙතනදී අපේ සමහර වෙලාවට මාක්ස්වාදී අපේ සහෝදරයන් මේකට එච්චරම කැමති වෙන්නේ නැහැ. නමුත් මම ඒ කට්ටියට ඉල්ලා සිටිනවා 1973 දී එන්.එම්. පෙරේරා මහත්තයාගේ ඔය අයවැය කතාව කියවන්න කියලා. ඒ 1973 දී හිටපු හොඳම මාක්ස්වාදී එන්.එම්. පෙරේරා මහත්මයා කියනවා මේක දිගටම මෙහෙම පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට contributory pension එකක් අපිට හඳුනා දෙන්න වෙනවා කියලා. අනිත් මං හිතන්නේ අපි රටක් හැටියට දැන් ගිය අවුරුද්දේ වුණත් අපිට ආදායම ට්‍රිලියන 1.5ක් වගේ දළ වශයෙන් ආවා. අපි ට්‍රිලියන 3.5ක් වගේ ප්‍රමාණයක් අපි වියදම් කරා. ඉතින් හැම අවුරුද්දේම අපි මේක කරනවා නම් ඒ වගේම අපිට ඒ ලැබෙන මුදල් වලින් අපි ජාතික සම්පත් කියලා අපි ඒ තපුන්වංශලාගේ ඒ බදු මුදල් අපි ඉපසිනේ ජාතික සම්පත් කියලා අපි එවුවා තවදුරටත් පවත්වා ගන්න අපි ඒවට මුදල් දානවා නම් රටක් හැටියට මෙව ඉදිරියට ගෙනියන්න බෑ. අද ඒ වගේම අද ජනමතයකුත් තිබෙනවා මේ රාජ්‍ය ආයතන අපේ යම්කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕනේ කියලා. අමතක කරන්න එපා අපි කොයි වෙලෙත් මෙතනදී ඒ අපි දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කරනවා. හැබැයි අපි සමාජයක් හැටියට අද කීයෙන් කී දෙනාද බදු ගෙවන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ බදු ගෙවන ප්‍රමාණයත් අපි මෙතනදී වැඩි කරන්න විශේෂයෙන්ම උත්සාහයක් දරන්න උවමනාවක් තිබෙනවා. හැබැයි බදු ගෙව්වේ නැති වුණාට අපි හුවක් වෙලාවට ඒ ජන කොට්ටාස ගිහිල්ලා මේ රජයත් ඒ වගේ මේ දේශපාලනඥයන්ව විවේචනය කරනවා. හැබැයි ඒ වගේම අමතක කරන්න එපා අපි ගිය අවුරුදු දෙක දිහා බැලුවොත් එහෙම අපිට කොවිඩ් තියෙනකොට මේක අර කොවිඩ් කාලේදී අර දොස්තරවරුන් ඒ ස්ට්‍රයික් කරපු රටක් නර්ස්ලා ඒ ස්ට්‍රයික් කරපු රටක් ඒ වගේම අර අවුරුද්දක් අවුරුදු දෙකක් උගන්න නැති ගුරුවරුන් ඒ ස්ට්‍රයික් කරපු රටක් 250,000කට වඩා අර පඩියක් ලබා ගන්න අර දුම්රිය රියදුරම් ඒ කට්ටිය දුම්රිය අතරමඟ නවත්තලා ඒ ස්ට්‍රයික් කරපු රටක්. ඒකට මේ එක එක කොට්ටාස ඒ කට්ටියගේ ජයග්‍රහණ වෙනුවෙන් සටන් කරොත් එහෙම කවදාකවත් මේ රටක් හැටියට අපිට මේක දියුණු කර ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි විදුලි බලය ගැන බැලුවොත් එහෙම. දැන් අපේ 140ක් වගේ දැන් අපිට විදුලි 40ක් 41ක් වගේ විදුලි බලයක යුනිට් එකක් හදන්න යනවා. හැබැයි අපිට ගිය අවුරුදු කාලයේදී රිනියබල් එනර්ජි වලට අපි විශාල ලෙස මම හිතන්නේ ඒ ප්‍රොජෙක්ට්ස් 100 ගණන් තිබුණාට ඒ මාෆියාවක් ඇති කරගෙන ඒ මාෆියාවෙන් ඒක ඒව කිසි දෙයක් කරන්න දුන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ දේශපාලන මේ ආර්ථික ප්‍රතිසංස්කරණ මොන රජයක් බලයට ආවත් මේව කරන්න ඕනේ. දැන් අපේ ආචාර්ය හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමා කිව්වා ප්‍රතිපත්ති හැටියට මෙවෙන් වෙනසක් නැහැ කියලා. ඉතින් මේ ප්‍රතිපත්ති හැටියට වෙනසක් නැත්නම් මෙතනදී මේ ක්‍රියාත්මක කරන එකේ ගැටලුවක් තියෙනවා නම් ඒ සියලු දෙනාම එක්කව වෙලා අපි මේවා ක්‍රියාත්මක කරොත් එහෙම මම හිතන්නේ රටට අනාගතයක් තිබෙනවා. ඒ වගේම මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රී කෙනෙක් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ අපි කුරුණෑගල මන්ත්‍රීතුමා කිව්වා දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳව ඒ විවේචනයක් තිබෙනවා බැඳුම් කර ඒ වංශාවට එතුමාට අපි තමයි ඇඟිල්ල දික් කරේ බිලියන 12.5 කේ ණයකට අපි තමයි
මන්ත්‍රීතුමා විනාඩි එක කාලයක් තියෙනවා
සුප්ටි අපි බිලියන 12.5 ක ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් කට්ටට අපි තමයි ඇඟිල්ල දික් කරේ කියලා දැන් අපි ඒ ඇඟිලි දික් කරලා ඒක ඇත්ත අපි ඇඟිලි දික් කරා හැබැයි ඇඟිලි දික් කරා කියලා දැන් මේ ප්‍රශ්නේ විසඳන්නේ නැහැ දැන් මේ ඒ හුස්ම ගන්න බැරි මිනිස්සෙක්ට මෙතනදී වැදගත්ම දේ තමයි ඒ හුස්ම ගන්න එක. ඒ නිසා රටේ ආර්ථිකය දිහා බැලුවොත් එහෙම අර හුස්ම ගන්න බැරි මට්ටමකට අද වැටිලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ මොන විවේචන තිබුණත් අපි සියලු දෙනාම එකට එක්කව වෙලා අලුත් ආර්ථිකයක් අලුත් ලංකාවක් නිර්මාණය කරන්න අපි සියලු දෙනාටම ඒ වගකීමක්. ඒ නිසා මම නැවතත් සමාජ ජන බලවේගයේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම විපක්ෂයේ කටයුතු කරන අනික් මන්ත්‍රීවරුන්ටත් අතිගරු ජනාධිපතිතුමාගේ මෙම අයවැයටත් ඒ වගේම ඒ ඉදිරි වැඩ කොටසට සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිමින් මම ඉහිර වෙනවා.
ඔබ ශ්‍රුති මිලඟට ජයශ්‍රී ජයසේකර මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
මුලාසරණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදලමතුමා විදියට ඉදිරිපත් කරපු අතුරු අයවැය ලේඛනය සම්බන්ධව අද යම් අදහසක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේ අයවැය ඉදිරිපත් කිරීමේදී අපිට තියෙන ප්‍රධානම ගැටලුව අර්බුදය තමයි මේ අයවැය ඉදිරි මාස 3-4 කාලයකට ඉදිරිපත් කරන අයවැයක් මේ තියෙන්නේ අතුරු අයවැය. දැන් අතුරු අයවැය හදන්න වෙලා තියෙන්නේ ඇයි? මොකද මීට කලින් 2021 දෙසැම්බර් මාසේ මේ පාර්ලිමේන්තුවේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැයක් ගෙනාවා අවුරුද්දක කාලවකවානුවක් සඳහා. ඒ කාලවකවානුව තුළ එතුමා විවිධ යෝජනා අදහස් ගණනාවක් ගෙනාවා. විශාල වියදම් ප්‍රමාණයක් යොමු කරලා තිබුණා. ග්‍රාමීය මට්ටමට පාරවල් හදන්න හැම ග්‍රාම සේවක කොට්ටාසෙම 110 ගානේ 130 ගානේ මේ විදිහට දාලා තිබුණා. හැබැයි මේක කරනකොට දැනන් හිටියේ නැද්ද මේ වැඩේ අපිට කරන්න බැහැයි කියලා? පුළුවන් දෙයක්ද අපි කරේ මේ? මේ බැරි දෙයක් අපි කරන්න අද ගහලා තිබුණේ. නමුත් ඒක ඒ විදිහට කල්පනා කරේ නැති එකේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්මින් ඉන්නේ. ඒ නිසා අද ඒ තිබුණ ගණන් ඉලක්කම් ටික නිකම්ම නිකම් පුස්සක් බවට පත් වෙලා අද නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ අයවැයේ තිබිච්ච කෑලි කොටස් ගලවලා දාලා මේ මාස කීපෙට දෙසැම්බර් වෙනකල් නැත්නම් නොවැම්බර් මාසයක් වෙනකල් අලුත් අංක ටිකක් මේකට හඳුන්ලා දෙන්න. ඒ නිසා මම කියන්න කැමතියි මේ අයවැයේදී මා ලොකු විජ්ජාපාන්න පුළුවන් වාතාවරණයක් කාටවත් කිසිම කෙනෙකුට නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අද හිර වෙලා එතුමාට සිද්ධ වෙලා තියෙනවා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යන්න. මේක අපි අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ සිදුණු සිද්ධීන් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අවුරුද්දෙන් 74ක් ගැන කතා කරනවා. නිදහස ලබාගත් දවසේ ඉඳලා හැබැයි ඒ කාලවකවාන තුල අපි ඉදිරිපත් කරපු අයවැය යම් කිසි කාලවකවාන තුල අපි යම් හොඳ අදහසක් ඉදිරිපත් කළ රට හදන දැනකට මේක තල්ලු කරගෙන ඇවිල්ලා ආපහු නැවත අපි ඉතාම නරක දැනකට මේක තල්ලු වෙමින් යන දැනකට තමයි මේ ඉතිහාසය ගිහිලා තියෙන්නේ. දැන් මම කියන්න කැමතියි විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල තුල අවුරුදු ගාණක් අපි දැන් අපි මේ පල්ලෙහා අද ගිහිල්ලා මහ බැංකුව අධිපතිතුමත් එක්ක අපි මේ දැන් සාකච්ඡා කරමින් ඉඳලා මෙතෙන්ට මං ආවේ. එතුමාගේ කතාවල අපි ඉතිහාසයේ සිද්ධ වුණ දේ ආපහු හැරිලා බලනකොට අපිට කල්පනා වෙනවා ඇත්ත වශයෙන් මේ රටේ සියලු දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සු ඡන්දයක් දෙන්න කලින් විවිධ දේවල් ඉල්ලුවා. ඒ ඉල්ලපු දේවල් ටික තමයි ආණ්ඩුවක් ඇවිල්ලා දුන්නේ. ඒ ටික දුන්නාම තව ටිකක් මදි කියලා තව පක්ෂයක් කියලා නෑ අපි මේක නෙමෙයි අපි මේක ආපම මෙතෙන්ට කර. ඒකට ඡන්දෙ දුන්නා. හැබැයි අපි විනාශ කරගෙන තියෙන්නේ අපේ මාර්ථිකයේ අපි විසින් විනාශ කරගෙන තියෙන தத்துவයක් තමයි අපි දකින්නේ. 16 වතාවක් යන්න සිද්ධ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඇවිල්ලා මම අවුරුද්දක් දෙකක් ආයි සද්ද නැතුව අර මේක හරියට අර මැරෙන්න ඉන්න ලෙඩෙක් වගේ ගරු මුලසන මන්ත්‍රීතුමනි මැරෙන්න ඉන්නකොට ICU එකට දාපුවම ඔන්න කියනවා හරි අද ඉඳලා මං අරගෙන් පරිස්සම් වෙනවා මේකෙන් පරිස්සම් වෙනවා කියලා ගිහිල්ලා ආපහු ගෙදර ගිහිල්ලා ආපහු පරණ සෙල්ලම ආයි පටන් ගන්න. ඔව් ආයි සීනි කනවා කන්න දිනවා හොඳට කහලා බීලා ආපහු මැරෙන්න වැඩිලා උස්සන් එනකොට ආයිත් යනවා IMF එකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ගිහිල්ලා ආයි කියනවා නෑ නෑ අපි මුකුත් කරන්නේ අරව අඩු කරනවා රාජ්‍ය සේවය අඩු කරනවා සහනාධාර කප්පාදු කරනවා අරග අඩු කරනවා නිකන් කන්න දෙන්නේ නෑ ඔක්කොම කියලා ඇවිල්ලා අවුරුද්ද දෙකක් ආයිඩපුවන් ආයි පර සෙල්ලමට යනවා. මේක තමයි මේලා තියෙන්නේ. ඉන් දැම්වත් අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකට එකතු වෙලා යම් කිසි විදියකට මේ රට ගොඩ ගන්න පුළුවන් විදිය වැඩපිළිවෙලකට එකතු වෙන්න කියලා කාරණය තමයි අපි හැමදාම ප්‍රකාශ කරන්නේ. දැන් අද මේ පාර්ලිමේන්තුවේ සභානායකතුමනි පළවෙනි වතාවට අවුරුදු ගානකට පස්සේ අවුරුදු ගාන මම හිතන්නේ ඔබතුමා ලෙදත් අපි කතා කරා මේ වෙලාව වෙන් කර ගැනීම සම්බන්ධව පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ 43 දෙනෙක් දැන් මේ විපක්ෂේ ඉන්නවා ආණ්ඩුවේ හිටපු අය. ඔබතුමා තව ටිකෙන් ඉන්නවා තව පොඩ්ඩකින් ආපහු ගිහලා හිටපු ඉඳන් අන්තම් බේරනවා. 43 දෙනෙක් අද මේ පොජන පෙරමුණේ ඡන්දේ ඉල්ලලා ආපහු 43 දෙනෙක් අද මේ විපක්ෂේ ඉන්නවා. දැන් අද 103යි ඡන්ද සංඛ්‍යාව මේ විපක්ෂ ජන සංඛ්‍යාව මත තියාගන්න. එතකොට එහා පැත්තේ බලපුවාම තව පස් දෙනෙකුටත් ඉඩමදි. දැන් විපක්ෂය කියලා දිනවා මේ පැත්තට. පළවෙනි වතාවට. ඒක තමයි සිද්ධ වෙලා තියෙන කාරණය. එතකොට මේ ක්‍රියාදාමය තුල නැවත ආණ්ඩුව දිනා ගැනීම සඳහා වැඩ කරනකොට අපි කතා කරපු සර්වපාක්ෂික ආණ්ඩු කතාවත් මම දන්නේ කවුද කියලාද කියලා නොකරන මේ බෙදකමට අර කොඳු තෙල් හත්පත්යක් හොයනවා වගේ ඔබතුමාලා දැන් ඊළඟට බලන්න මට තේරෙන විදිහට ඉන්න ආයතන රාජ්‍ය මතිකන් දීලා මේක සනසලා ඉවර කරන්න. ඒක තමයි මට තේරෙන විදිහට තියෙන්නේ. ඉතින් මම කල්පනා කරන්නේ ඒක නම් තමුන්නාන්සේලාගේ වැඩපිළිල බලය ආරක්ෂා කර ගැනීම සඳහා මේ රටේ මිනිස්සු කොයි විදිහට ඒකට ක්‍රියා කරයිද කටයුතු කරයිද කියලා අපි කල්පනා කරලා බලමු. ඒ නිසා ඒ රාජ්‍ය මතිකම් වලින් සන්තර්පණය කරන එක පැත්තකින් තියලා මේ පක්ෂ විපක්ෂ ඔක්කොම ටික එකතු කරගෙන යම් කිසි විදියකට තමුන්නාසයට පුළුවන් නම් තනතුරු ගන්න නෙමෙයි අපි කතා කරන්නේ. කිසි වෙලාවක අමතිකම් වලට අපිට කතා කරලත් නැහැ කතා කරන්නෙත් නැහැ. නමුත් අපිට දෙන්න පුළුවන් සායුම්. තමුන්නාසයට එක මේ වැඩේ ඉදිරි අවුරුදු එකමාර දෙක හරි අපිට කල්පනා කරලා කරන්න පුළුවන් නම් අන්න ඒකට අපි අපේ සායුක ලැබලා දෙන්න අපි සූදානම්. ඒ වගේම මම කියන්න කැමතියි මේ අයවැය තුල මම දකින හොඳ කීප කාරණා කීපයක් ගරු උදැල්ලමැතිතුමා විසින් ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම 2010 ඉඳලා 2021 දක්වා ට්‍රිලියන 1ක පාඩුවක් තිබුණා මේ අපේ තියෙන රාජ්‍ය සංස්ථා හා මණ්ඩලවල පාඩුව පමණක්. 2017 ඉඳලා 2021ට බිලියන 642ක් පාඩුයි. මේ තෙල් සංස්ථා වෙන්න පුළුවන් ඊළඟට වරාය අධිකාරිය වෙන්න පුළුවන් නැත්නම් ඊළඟට අනිකුත් මේ සංස්ථා දෙපාර්තමේන්තු මේ වගේ තියෙන පාඩුව මේ වතුර නැත්නම් ජල සම්පාදන මණ්ඩලය මේවා අවුරුදු ගාණක් අරු මුලසන මන්ත්‍රීතුමනි අවුරුදු 8කින් විදුලි බලය ක්‍රමානුකූලව වැඩි කරේ නැහැ. මන් ආගෙන හිටියා උදේ අපේ සුදිල් ප්‍රේමචන්ද මැතිතුමා කරපු කතාවේ අවුරුදු ගාණක් මේක වැඩි කරේ නැහැ. හැබැයි අවසානයේ දැන් මොකද වෙලා තියෙන්නේ? එකපාරට 100ට 200කින් 300කින් මේක වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා. ක්‍රමානුකූල මේක කරේ නැහැ. වතුර බිල අපි වැඩි කරලා නැහැ අවුරුදු ගාණකින්. මේක වැඩි කරන්නේ නැතුව මේක අල්ලගෙන හිටියයි. ඒ ආණ්ඩු අපකීර්තියටපත් වෙයි ආණ්ඩු අපහසුතාවටපත් වෙයි කියලා ඉඳලා මුළු රටම විනාශ කළා තමයි අද නතර කරලා තියෙන්නේ. ඒ නිසා අපි දැන් තීරණය කරන්න ඕනේ ප්‍රධානම කාරණේ තමයි මේ රටේ ඉන්න සෑම මිනිස්සෙක්ම මේ රටේ ඉන්න සෑම පුද්ගලයෙක්ම ලොකු කුඩා ભેදකින් තොරව අපි ලෑස්ති වෙන්න ඕනේ. අපි හම්බ කරන්න ලෑස්ති කරන්න ඕනේ අනිවාර්යයෙන්. එක එක්කෙනාගෙන් කණ්ඩ බලාගෙන එක එක්කෙනාගෙන් සානාධාර බලාගෙන වැඩ කරන යුගයේ අපි අඩුමතරමේ රට වෙනුවෙන් කල්පනා කරලා මේක తాවකාලිකව නතර කරන්න බෑ. මොකද හේතුව මේ සමෘද්ධි ව්‍යාපාරය තුල ලක්ෂ 18ක ප්‍රමාණයක්. දැන් මේ පාර මොකද සමුන්නාසල කරේ මේ අයවැය තුල තවත් රුපියල් 5000 ගානේ දෙන්න වැඩපිළිවෙල සකස් කරලා පොරොත්තුලේගෙන ඉන්න කට්ටිය. දැන් මේ පොරොත්තුලේගෙන කවුද හෙව්වේ? පොරොත්තුලේගෙන හොයන්න කලින් හොයන්න ඕනේ දේ තමයි ලක්ෂ 18ක් ඉන්න සමෘද්ධිලාභීන්ගෙන් ඇත්තටම සමෘද්ධියක් ලැබිය යුතු කට්ටිය කවුද කියන. ඒක පැත්තකින් තියලා අලුතෙන් ආපහු තව 6 ලක්ෂ 6කට රුපියල් 5000 ගානේ දෙන වැඩ පිළ සකස් කරා. රුපියල් 5000 ගානේ නෙමෙයි රුපියල් 20000 ගානේ හරි දෙන්න.
අවසාන
විදියට. අවුල් ලක්ෂ 5යි නම් තියෙන රුපියල් 20000 ගානේ හරි දෙන්න. නමුත් මේ විදියට තව තවත් තමුන්නාන්සල මේ ක්‍රියාදාමය තුල ඉදිරියට යනකොට විශාල අර්බුදයකට යනවා. ඒ වගේම කරු මන්ත්‍රීතුමනි මම කියන්න කැමතියි මේ වැඩිම අමාරුව මේකෙන් දැනෙන්නේ අද රාජ්‍ය සේවකයන්ට නැත්තම් ස්ථිර පඩියක් ගන්න ආයතන තමයි මේකේ දරුණුම අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද හේතුව ඔවුන්ගේ ආදායම එක සමානයි, බාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා, පෙට්‍රල් වල මිල වැඩි වෙලා තියෙනවා, පාන්ගෙඩිය ඉඳලා හැම දෙයක්ම වැඩි වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ ආදායම එතරම් තිබුණ දැනම තමයි තියෙන්නේ. ඒ නිසා වැඩියෙන්ම අද යම් සහනයක් දෙනව නම් දෙන්න උවමනා වෙලා තියෙන්නේ ස්ථාවර ආදායමක් තියෙන අයගේ ඒ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම නැත්නම් ඔවුන්ගේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා. ඉතින් මම හිතනවා ඒකට යම් කිසි වැඩපිළිවෙලක් මේ ක්‍රියාදාමයක් මේ අයවැය තුලින් වැඩපිළිවෙලක් විදිහට සකස් කරලා තිබෙනවා. මම කියන්නේ කැමති විශේෂයෙන්ම අවුරුදු 18ට වැඩි අය සියලුම දෙනා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි යුතුයි කියලා කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. මේ රටේ ලක්ෂ 15ක් බදු ගෙවපු බදු ෆයිල්
ටික
2019 ඉඳලා 2022 වෙනකොට කරු මන්ත්‍රීතුමනි ලක්ෂ 3කට අඩු වුණා. ඒ අඩු වුණේ වෙන හින්දා හේතුවක් හිත නෙමෙයි අද අපි බලපුවාම තේරෙනවා මේ ටැක්ස් කට් එකේ හින්දා බිලියන 681ක් රටට ආදායම් ලෙස අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ කැමති මේ අයවැය තුල විවිධ අංශ ගැන රාජ්‍ය අංශ ප්‍රතිසංස්කරණ ඊළඟට ආදායම් බදු වර්ධනය කර ගැනීම සම්බන්ධ තියෙන ක්‍රියාමාර්ග ඊළඟට මේ ලාභ නොලබන ආයතන ටික කොහොමද ලාභ ලබන්නේ කියන වැඩපිළිවෙලට යම් ශක්තියක් දෙන වැඩපිළිවෙලක් මේ වගේ ඉතාම ප්‍රතිපත්ති වශයෙන් විශාල රාමුවක් ඉදිරිපත් කළ තේමා රනිල් වික්‍රමතුමා. ඒ නිසා අපි මේ අයවැය තුලින් අපි බලාපොරොත්තු වෙන හදිසි විජ්ජා පෙන්වන්න පුළුවන් අයවැයක් කියලා අපි විශ්වාස කරන්නේ. එතුමයි යථාර්ථය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා. මරණාසන්න ලෙඩෙක් මැරෙන්න කලින් ගරන්න තියෙන අන්තිම ප්‍රතිකාර ටික කරලා කොහොම හරි මේ ලීඩාව බේර ගැනීමේ වැඩපිළිවෙල තමයි අපිට දැන් තියෙන්නේ. ඒ සඳහා අපිට දෙන්න පුළුවන් සහයෝගයේ ශක්තිය අපි ලබලා දෙනවා කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම එක මට තව තත්පරයක් මේ මර්ධනය විශේෂයෙන් මේ අරගල කරුවන්ට එරෙහිව කරන මේ මර්ධනය වහාම නතර කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් අද විශාල පිරිසක් මේ පරණ සත්සවාදී පනත දාලා දින 90ක් සමහර අරගල කරුවන් අරන් ගිහලා හිරේ දාලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි.
අපි
මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන එකත් මතක් කරමින් මගේ වචන සල්ප අවසන් කරනවා.
නලී බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි කරු සභාපති මන්ත්‍රීතුමනි. මම හිතන්නේ අතුරු අයවැයක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ අතුරු අයවැය ගැන කතා කරන්න යෙදුනේ මේ වසරේ මුල නැත්නම් ලබන වසරේ අග ගිය වසරේ අග බැසිල් රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරපු අයවැය ප්‍රතිපලයක් විදියට. ඒ අයවැයේ ප්‍රතිපලය තමයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ අයවැය මාස 6ක් 7ක් කල්ලිකුත් වෙනකොට බැසිල් රාජපක්ෂ මහත්තයාත් නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයත් නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් නැහැ. ඔන්න පොහොට්ටුවේ අයවැයේ ආනිසංස. එතකොට අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අතුරු අයවැය ගෙනලා තියෙනවා. මේ අතුරු අයවැයෙන් පිළිබිඹුවන්නේ අපේ සමග ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙල. අපි ඒක බොහොම වයනතු අවංකව කියනවා. මේ ආර්ථික වැඩපිළිවෙල 94 ඉඳන්ම අපේ පිළ නියෝජනය කරමින් අපි කතා කරා. 94 ඉඳන් අද අවුරුදු 28ක් ගිහිලා තියෙනවා. හැබැයි අපිට මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. අනේ ආර්ථික වැඩපිළිවෙලට ගල් ගහපු අයට අද ඒකේ ಗುಣගායනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථික වැඩපිළිවෙලට විරුද්ධව කටයුතු කරපු අයට, ඒක විවේචනය කරපු අයට, ඒකට අකුල් හලපු අයට අද ආර්ථික වැඩපිළිවෙලේ ಗುಣගායනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක දෛවයේ සරදමක් කියලා තමයි මට හිතෙන්නේ. අපේ රටේ ජනතාවත් හිතන්න ඕන දැන්. මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට තිබුණේ 94, 2000, 2005 අපිට මේක ක්‍රියාත්මක කරන්න තිබුණේ. 99, 2005 රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා නම් අද රට මෙතන නෙමෙයි අපි ඒක බය නැතුව කියනවා. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන කවුරු එක්කද? ඒ ආර්ථික වැඩපිළිවෙලට විරුද්ධ අයත් එක්ක. ඒ ආර්ථික වැඩපිළිවෙල දීර්ඝකාලීනව විවේචනය කරපු අයත් එක්ක. ඒ ආර්ථික වැඩපිළිවෙල තේරෙන්නේ නැති අයත් එක්ක. ඒ ආර්ථික වැඩපිළිවෙලට බද්ධ වෙන්න බැරි අයත් එක්ක. අපිට මතකයි අපි 2015 යහපාලන ආණ්ඩුකාරයේ මම නියෝජ්‍ය අමාත්‍යවරයා අපි සිංගප්පූරු කිව්වලද කිවිසුම ගෙනාවා. මේ ඉන්න හාදේ මොන තරම් එකට ගැහුවද? මේකේ අගය දැක්කේ නැහැ. සිංගප්පූරුවෙන් මේ මිනිස්සු ගේනවයි කිව්වා. හාල් ගේනවයි කිව්වා. මේ වගේ මේ වැදගත් කිවිසුම් වල හරය දැක්කේ නැහැ. ඒ වෙනුවට ලිම්මැඩි ආර්ථිකයක් ගැන තමයි දැන් කතා කරේ. ඒ නිසා පැහැදිලිවම මේ වැඩපිළිවෙල හරි. හැබැයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන රණවිත් මහත්තයා කවුරු එක්කද? මේ ඉන්න ඉස්සරහා ඉන්න මේ ලිම්මැඩි එක්කද? මේ ලිම්මැඩියත් එක්ක ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බෑ. අද හොඳ දෙයක් වුණා. අනේ මේ පැත්තේ ටිකක් හොඳ මිනිස්සු ටිකක් හිටියා. දැනුම් තේරුම් තියෙන අධ්‍යාපනය ලැබපු පිරිසක් හිටියා. අද 13 දෙනෙක් ආවා තව මේ පැත්තට. මේට කලින් මේ දාසිය ජාසියකට මැතුමල කණ්ඩායමක් ආවා. 13 දෙනෙක් තව ආවා. අපිට දැන් හිතා ගන්න බෑ මේ පැත්තේ ඉතුරුලා ඉන්නේ කවුද කියලා. හොඳම ගෙම්බෝ ටික තමයි ඉතුරුලා තියෙන්නේ. හොඳම මැට්ටෝ ටික තමයි ඉතුරුලා තියෙන්නේ අපේ ඇමතුමා සමාවෙන්න ඔබතුමාට නෙමෙයි මම කියන්නේ. ඔබතුමා මේ පැත්තෙන් ගියේ අපේ සුසුපේල් ජනතාවට ඔබතුමා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඉතින් සක්ක ගල්ලාසේ පොඩි මණිකක් දෙකක් තියෙනවා. ඉතින් ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයලා තියෙන ප්‍රශ්නේ ඕකයි. රනිල් වික්‍රමසිංහ මහත්තයලා මේ වැඩේ කරගෙන යන්න බැරි ඒකයි. දැන් ඒ වගේම අපි දැන් දකිනවා ප්‍රශ්න කිහිපයක්. අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ වරද්දගත්තේ ගොවියට ගහලා. ගොවියා විනාශ කරා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක විනිවර්ද කරනවා නම් මොනවද කරන්න ඕනේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා ගොවි ණය 60,000 ගැන කිව්වා. හැබැයි මහකන්නේ ආණ්ඩුවේ නිලධාරීන් විසින් අඳුරගත්තු 936,483ක් වන්දිය ගෙවිය යුතු ගොවි පවුල් ප්‍රමාණයක් ඉන්නවා 936,483ක්. මම මේකට සුප්‍රීම කෝට් එකේ නඩුවක් දාලා තියෙනවා. අපේ ගොවි නායකයොත් එක්ක රුපියල් කෝටි 410ක් ඒ වන්දි ගවනවයි කියලා පොරොන්දු වුණු මහින්දානන්දලා ඇද වන්දි ගැන කතා කරන්නේ නැහැ. ඒ වන්දි ගැන අඳුරගෙන තියෙනවා, වවුල් අඳුරගෙන තියෙනවා, ඇස්තමේන්තු කරලා තියෙනවා, කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එහෙනම් මේ කෝටි 410 ගෙවන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිවරයාට කියනවා. ඒ වගේම අපේ අද අපිට අපනයනකරුවන්ගෙන් තමයි ඩොලර් ටිකක් හරි හම්බෙන්නේ. අද ඒ ඩොලර් ටික එන අපනයනකරුවා දිරිමත් කරනවද? අද පහුගිය කාලේ දුන්න ඩීසල් මේ අයට වෙනම දුන්න ඩීසල් ඒ දුන්න රුපියල් 50ක් වැඩිපුර දැන් ඩීසල් දෙන එකත් නතර කරලා තියෙනවා. IOC එකෙන් දුන්න ඩොලර් 1.735කට අද ඒකත් නතර වෙලා තියෙනවා. ඉතින් අපනයන කරුවන් දිරිමත් කරනවායි කියලා කිව්වට ඒ දිරිමත් කිරීම කරෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේන්නේ නැහැ මේ රජය රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉස්සරහට තල්ලු කරගෙන යන්න පුළුවන් ටීම් එකක් ඉන්නවා කියලා මෙතන. ඒ ටීම් එක ඉන්න සමග යන බලවේගය. සජිත් ප්‍රේමදාසත් එක්ක ඒ ටීම් එක ඉන්නවා. ඒ නිසා අපිට පේන්නේ නැහැ මේ ආණ්ඩුව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව මොවුන්ට තියෙනවයි කියලා කියන කාරණේ. ඒ වගේම මේ රට බලා ගන්න බලන් ඉන්න වැදගත්ම දේ තමයි මේ හොරකම් කරපු ධනය මේ රටට ගෙනේම. ඒ ධනය ගේන්න කටයුතු කරනවද? නැහැ. තවමත් හොරකම සිද්ධ වෙනවා. දැන් ඊයේ පෙරදාර මේ හෝටල් පද්ධතියකට ගිනි තියලා රක්වාන ප්‍රදේශයේ දැන් ඒක අයිතිකාරයා චිචි පුතාලු. චිචි පුතා සිල්ලර කඩයක්වත් ටොපි සිල්ලර බුලත්තර කඩයක්වත් කරුවේ නැහැ අපේ ධර්ම මන්ත්‍රීතුමා. චිචි පුතාට එච්චර ලොකු හෝටල් දාන්න රක්වාන සිංහ රාජාධිපතිගේ කොහොඳ සල්ලි? මං දන්නවා රුපියල් මිලියන 800කට අසමන්න මානක් වියදම් කළා ආණ්ඩුව පාර කාපට් කරලා දුන්නා චිචි පුතාගේ හෝටලෙට යන්නේ. කොහෙන්ද මේ සල්ලි? ඒවා අපි අහනවා, ප්‍රශ්න කරනවා. මට දෙන්න මන්තුමානි. එතකොට ඊළඟ කාරණේ අපිට වැදගත්ම දේ තමයි මෙරට ඉස්සරහට අරන් යන්න ඕන. එහෙනම් ඩොලර් ගේන්න ඕන. දැන් මේ දවස්වල තියෙනවා ඒෂියන් කප් එක. අපේ රටේ තියන්න තිබුණු ඒෂියන් කප් එක තමයි සුසිල් ප්‍රේමචන්ද මහත්මයා අපි අද ටීවී එකෙන් බලන්නේ. බලන්න රටවල කොච්චර සෙනගක් ඩුබායි වලට ගිහිල්ලා මේ තරඟේ බලනවද කියලා? කොච්චර උද්‍යෝගයක් තියෙනවද කියලා? අපේ අය ඩොලර් මිලියන 6 මාරකට එහෙට වික්කා මේ තරඟාවලිය. ලංකාවේ තිබුණා ඍජුව සහ වක්‍රව ලැබෙන ඩොලර් ප්‍රමාණය මම කිව්වා මිලියන 50ට වැඩි කියලා. ලංකාවට 30-40,000 සංචාරක එනවා, හෝටල් පිරෙනවා, එයා ටිකට් එක ගන්නවා, ත්‍රිවිල් එකේ යනවා, අන්නසි විකුණන වෙළෙන්දරත් කීයක් හරි හම්බෙනවා. මේ ලැබෙන්න තිබුණු ඩොලර් ප්‍රමාණය අහිමි කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලධාරීන්. මම මේ කලින් කතා කරා ආර්ජුන රණතුංග මැතිතුමත් ක්‍රීඩා මැතිතුමත් ඒක අනුමත කරා. කෝවට විරුද්ධව කටයුතු කරනවා. අපේ රටේ සංචාරක ප්‍රවර්තනයේට හරින් ප්‍රාන්දු මහත්තයා ගිහිල්ලා විසිට් ශ්‍රී ලංකා කියලා ගහලාගෙන ඉන්නවා ඩුබායි වල. ඩුබායි වල විසිට් ශ්‍රී ලංකා කියලා ගහන්න ඕනේ නැහැ. අපේ රටේ ක්‍රීඩාංගන වල මේ මැච් ටික ගැහුවනම් අපේ ලෝකෙටම අපේ සංචාරකෝ සුදුසු රටක් මේක. මේ පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. මේ රටේ මූලික සම්පත් ටික තියෙනවා, ආරක්ෂාව තියෙනවා, ඩීසල් ටික තියෙනවා කියලා අපිට පෙන්වන්න තිබුණා. අපේ ආගන්තුක සත්කාරය පෙන්වන්න තිබුණා. අපේ ක්‍රිකට් වලට තියෙන ආදරේ, අපේ ප්‍රේක්ෂකයෝ කොච්චර ක්‍රිකට් වලට ශක්තියක් දෙනවද? අපි ඕස්ට්‍රේලියාවට දක්වපු ආගන්තුක සත්කාරය පෙන්වන්න තිබුණා. ඒ නිසා අපේ රටේ තියන්න තිබුණු ආසියානු සංචාරය, ආසියානු කුසලානය අහෝසි වීමට, ඒක ඩුබායි වලට ගීමට කටයුතු කිරීම සම්බන්ධව සොයලා බලන්න කියලා මම ජනාධිපතිරයගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ඔබතුමා මට කාලය ලබා දීම සම්බන්ධව.